जन्मभूमि अंकद्वीप विजय भूमि में अपे उदार मातृभूमि मातृभूमि
ශ්‍රීලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ආයිබෝන් කමිල.
ආයිබෝන් නිරෝෂි. අද 2025 වර්ෂයේ අවසාන දිනේ නේද? තව හෝරා කිහිපයකින් 2026 වර්ෂය ලැබෙනවා. වර්ෂයක් එකවරම ගිවිලා ගියා කියලා තමයි නේද හිතෙන්නේ. සමහරු කියනවා නේද මේ වර්ෂය හරි ඉක්මනට ගියා, හරිම වේගයෙන් ගිවිලා ගියා කියලා. දන්නෙම නෑ ආවා ගියා කියලා. එහෙම ඔබට දැනෙනවා නම් එහෙම දැනෙන කෙනා මට හිතෙන්නවා එක අතකින් වාසනාවන්තයි කියලා. ඒ වර්ෂය තමන්ට නොදැනීම හරි වේගයෙන් ගෙවිලා ගියා කියලා කියන්නෙම ඒ පුද්ගලයා බොහෝ විට ඉතා කාර්යබහුල ඒ වර්ෂය පුරාවටම හොඳින් වැඩ කරපු කෙනෙක්. එහෙම නොදැනෙනවා නම් තමයි අවුරුද්ද ඇදි ඇදි ගියා වගේ වෙන්නේ. ඒ නිසා ඔබ අර්ථවත් අවුරුද්දක් ගෙවුවා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඉතින් අද 2025 වර්ෂයේ අවසාන දිනය ඔබ ආපසු පසුබිම්ක් කරලා බලනවා නම් මේ ගෙවුණු වර්ෂය දිහා ඔබ 2025 වර්ෂය තුල කළ දේවල්, ලබාගත් දේවල් පිළිබඳව ඔබට සෑහීමකට පත් වෙනවද කියලා ඔබටම හිතා ගන්න පුළුවන්. ඔබට මගහැරුණු දේවල් තියෙනවා නම් 2026 වර්ෂය තුලදී ඒ ඉෂ්ට කර ගැනීමට අදිෂ්ඨාන කරගන්න. ලබන්නා වූ 2026 වර්ෂය ඔබට සතුට, සාමය, සෞභාග්‍ය පිරි සුභම සුභ වර්ෂයක් වේවා කියලා ජන්මභූමි අපි ප්‍රාර්ථනා කරමු.
Every day, every night, every day.
අපේ ජීවිතයේ හදිසි අනතුරු වෙනවා. හැබැයි මේ හදිසි අනතුරක් සිදුවන වෙලාවකදී අපි අවස්ථාවට මුහුණ දෙන ආකාරය අනුව අපට සිද්ධ වෙනවා ජීවිතයේ යම් අවදානම් තැනකට ගෙනියනවාද නැත්නම් ඒ අවදානම් තැනින් ඒ අසීරු බව මුදවා ගන්නවාද කියන කාරණය. ඉතින් අද අපි වැඩසටහනේ ආරම්භයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර මොනවද කියන කාරණය ගැන.
ඔව් කමල, අපේ ජීවිතයේ ඕනම අවස්ථාවකදී අපිට හදිසි අනතුරු සිදු වෙන්න පුළුවන්. එය මට වෙන්න පුළුවන්, ඔයාට වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔබගේ ළඟම ඉන්න කෙනෙක්ට සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවකදී මේ ප්‍රථමාධාර ක්‍රම පිළිබඳව දැනුවත්ව හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා. එය ඉතා වටිනා දෙයක්. ඒ වගේම අනතුරක් වළක්වා ගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි කතා බහ කරන්න අද දවසේදී සූදානම් වෙනවා. අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එකතු වෙනවා උමන්දා ගණේගොඩ මහත්මිය, ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෙද හා මව්වමයා ශාස්ත්‍ර දෙපාර්තමේන්තුවෙන්. දැන් අපි හදිසි අනතුරු ගැන කතා කරද්දී උමංග මහත්මිය, ගොඩක් වෙලාවට අපි හිතනවා මේ මගතොටේදී වෙන අනතුරු තමයි අපට හදිසි අනතුරු වෙන්න පුළුවන් කියලා. හැබැයි අපි දන්නේ නැහැ නිවස තුළදී අපට හදිසි අනතුරු වෙන්න පුළුවන් කියන එක. මොකද අපි නිවස කියලා ගත්තාම හරිම ආරක්ෂාකාරී තැනක් විදිහට තමයි අපි දකින්නේ, අපි සලකන්නේ. ඉතින් ඇත්තටම මොකද මේ හදිසි අනතුරක් කියලා කියන්නේ? අපිට මොන වගේ ස්ථානවලදීද මේ හදිසි අනතුරු සිදු වෙන්න පුළුවන් කියන එක ගැන අපි මුලින්ම කතා බහ කරමු.
ප්‍රථමයෙන්ම මේ වගේ අවස්ථාවක් මට ලබා දීම පිළිබඳව මගේ දැනුම මේ විදිහට බෙදා ගන්න මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබ සියම දෙනාට ස්තුතිවන්ත වෙනවා. හදිසි අනතුරු ගැන කතා කරොත්, හදිසි අනතුරු කියන එක පිළිබඳව අපි දැනුවත්ව සිටීම සහ ඒ පිළිබඳව මෙලෙස කතා කරන එක හරිම වැදගත් දෙයක්. මේක එක කාලයකට පමණක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම කාලීන කියන වචනයට වඩා වැදගත් කියන වචනය පාවිච්චි කරන්නට හේතුවක් උනේ අපිට කියන්නට බෑ හදිසි අනතුරක් සිදු වෙන්නට පුළුවන් මෙන්න මේ කාලයේ සිට මේ කාලය දක්වා පමණයි කියලා. සහ මෙන්න මේ කාලය තමයි හදිසි අනතුරු ගැන වැඩි වශයෙන්ම කතා කරන්න පුළුවන් කාලය කියන එක විදිහට අපිට නිර්ණය කරන්න බෑ. හදිසි අනතුරක් කියන එක ඕනෑම කාලයකදී අකාලිකව සිදු වෙන්නට පුළුවන් දෙයක්. ඒ නිසායි මේක වැදගත් කියන වචනය දාලා මම කතා කරේ. ඇත්තටම මේක බොහොම වැදගත් මාතෘකාවක්. අපි හැමෝදෙනාම මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. හදිසි අනතුරු කියන එක මොකක්ද කියන එක ඉස්සෙල්ලාම පැහැදිලි කරොත්, අපි බලාපොරොත්තු වෙන්නේ නැතිව අපිට විශේෂ පැහැදිලිව අපිට අපි කියන ප්‍රෙඩිකට් කරන්න බැරි හේතුවකට ඇති වෙන්නට පුළුවන් අපේ සෞඛ්‍යයට වෙන්න පුළුවන් අපේ දේපලට වෙන්න පුළුවන් ඇති වෙන්නට පුළුවන් ඕනෑම ආකාරයක හානියකට අපි හදිසි අනතුරක් එමත් නැත්නම් ඇක්සිඩන්ට් එකක් කියලා හඳුන්වනවා. ඇත්තටම නිරෝෂි කලින් කිව්වා වගේ අපිට මේක ඕනෑම තැනකදී ඇතිවිය හැකි. නිවසදී වෙන්නට පුළුවන්, අපි පාසලේදී වෙන්නට පුළුවන්, අපි ක්‍රීඩා පිට්ටනියකදී වෙන්න පුළුවන්, අපි පාරේ ගමන් කරනකොට වෙන්නට පුළුවන්, අපි කෑම කන අතරදී වෙන්නට පුළුවන්, ඕනෑම අපි වැඩ කරන තැනකදී වුණත් වෙන්නට පුළුවන්, ඕනෑම තැනකදී මේ හදිසි අනතුරක් කියන එක අපි හැමෝටම මුහුණ පානට වෙන්නට පුළුවන් කාරණාවක් විය හැකියි. ඒ විතරක් නෙමෙයි, අපි ගෙදරදී අපේ චූටි ඇඟිල්ල, අපි කියන පොඩි ඇඟිල්ල අර මේසෙකට හරි මොකෙකට හරි වැදිලා වෙන්නට පුළුවන් අනතුරු වගේම තමයි මේ මෑතකදී අපිට අත්දකින්නට සිද්ධ වෙච්ච ඉන්දියාවේ සිද්ධු වෙච්ච විශාලම ගුවන් අනතුර, මිනිසුන් සියලු සිටමු එකම එක මනුස්සයෙක් පමණක් ඉතුරු කරමින් අනිත් මිනිසුන් සියල්ලක්ම මරණයට පත් කරවන්නට තරම් විශාල වශයෙන් සිද්ධ වෙච්ච අන්න ඒ වගේ පරාසයකට උනත් අනතුරු කියන එක යන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අනතුරු කියන එක අපිට පොඩි කැපුමකින් එමදත අපේ සමහරකට තැතිගැන්මකින් වගේම අපේ ජීවිතේ අවසන් කරන තැනකදීන් පවාපත් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අනතුරු කියන එකට වයසක් අදාළ වෙන්නේ නැහැ. අපි ගැබිනියක්ව සිටින කාලේ, ඒ කියන්නේ කලලයක්ව සිටින විදි කාලයකදීත් අපිට අනතුරක් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපි වයස්ගතව සිටින කාලයේදීත් අපිට අනතුරක් වෙන්න පුළුවන්. අපි තරුණව සිටින කාලයේදීත් අපිට අනතුරක් වෙන්න පුළුවන්. අනතුර කියන එකට එහෙම විශේෂ වයස් සීමාවක් නැහැ, වයස් ભેදයක් නැහැ, තැනක් නැහැ, පරාසයක් නැහැ. අනතුරක් කියන එක, හදිසි අනතුරක් කියන එක අපි ඕනෑම තැනකදී, අපි ඕනෑම මොහොතකදී අපිට අත්දකින්නට වෙන්න පුළුවන් කාරණාවක්, සහ අපි හැමෝම මේ පිළිබඳව දැනගත යුතුයි. අපි හැමෝම මේ පිළිබඳව බොහෝමයක් සැලකිලිමත් විය යුතු කාරණාවක්.
හදිසි අනතුරක් පිළිබඳව මේ විදිහට ඔබතුමිය විග්‍රහ කරනකොට දැන් අපි මුලින්ම කතා කළොත් මේ මගතොටේදී සිදුවන හදිසි අනතුරු පිළිබඳව අපරීක්ෂාකාරී විදිහට පාරේ ගමන් බිමන් කිරීම, ඒ වගේම තමයි මහාමාර්ගයේදී යම් රිය අනතුරු සිදු වෙනවා. එවැනි අවස්ථාවකදී මහාමග සිටින කෙනෙකු මොන විදිහටද ක්‍රියාත්මක විය යුත්තේ, ඔවුන් නොකළ යුතු දේවල් මොනවද කියන එකත් අපි කතා බහ කරමු.
ඉතාම වැදගත් ප්‍රශ්නයක් තමයි නිරෝෂියේ යොමු කළේ. ඇත්තටම අපි ලංකාවේ කතා කරොත් එහෙම ශ්‍රී ලංකාවේ සිදුවෙන මහා මාර්ග අනතුරු වලින් අපිට දිනකටම වාර්තා වෙනවා මරණ 7ක 8ක අතර ප්‍රමාණයක්. බොහෝමයක් වෙලාවට මේ මරණ අපිට සමහරක් වළක්වා ගත හැකි මරණ. එතකොට මේ මහා මාර්ග අනතුරු වීමට පෙර එය වළක්වා ගැනීමට අපිට කරන්නට පුළුවන් මොනවද කියන කාරණාව ගැන දැනුවත් වීම තමයි මං හිතන්නේ අපි හැමෝටම බොහොම වැදගත් වෙන්නේ. මං අර කලින් කිව්වා වගේ ලංකාවේ මරණ 7ත් 8ත් අතර ප්‍රමාණයක් වාර්තා වුණත් මේ මහා මාර්ග අනතුරු ආශ්‍රිතව නව සීලන්තයේ වාර්තා ගත්තොත් එහෙම බොහෝම අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ දවසකට එක මරණයකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අපිට වාර්තා වෙන්නේ මේ මහා මාර්ග ආශ්‍රිත අනතුරු වලින්. ඉතින් මම දකින විදිහට මේ අඩුවීමට ප්‍රධානම හේතුවක් වෙන්නේ නිවැරදිව මහා මාර්ග සම්බන්ධයෙන් තියෙන නීති රීති අනුගමනය කරන එක. එතකොට මේ මහා මාර්ග හා ආශ්‍රිතව තියෙන නීති රීති කියන එක බලපානවා රියදුරන්ට වගේම මහා මාර්ගයේ ගමන් කරන පදිකයන්ට. අපේ කියමනකුත් තියනවානේ වේගය මරුවා කැඳවයි කියලා. එතකොට රියදුරන්ගේ පැත්තෙන් සිද්ධ වෙන්නට ඕන දේවල් ගැන කතා කරොත් එක ප්‍රධාන කාරණාවක් තමයි රියදුරකු වශයෙන් නිවැරදි වේග සීමාවල් භාවිතා කරමින් ඒ අදාළ ධාවනය කරන එක. ඒ වගේම දුරකථන සංවාද වගේ අවධානය වෙනතකට යොමු විය හැකි කරුණු කාරණාවලට යොමු නොවී වාහනය ධාවනය කරන අවස්ථාවන්වලදී ඒ සඳහා අවධානය යොමු කිරීම, ඒ වගේම අපි දන්නා මත්පැන් භාවිතා කිරීම හෝ නිදිමත ඇති කළ විය හැකි බෙහෙත් වර්ග භාවිතා කිරීමෙන් පසුව ධාවනය කිරීමෙන් වැළකී සිටීම, ඒ වගේම ආසන පටි නිවැරදි ආකාරයට භාවිතා කිරීම, මහා මාර්ග සංඥා ඒ අදාළ නීති රීති වලට අනුගත වීම කියන දේවල් බොහෝමයක්ම වැදගත් කරුණු කාරණා විදිහට දකින්නට පුළුවන්. රියදුරන් වශයෙන් මහා මාර්ගයේදී අනතුරු වළක්වා ගන්නට කරන්නට පුළුවන් දේවල් විදිහට. එතකොට මං කලිනුත් කිව්වා වගේ මේක රියදුරන්ට පමණක් තියෙන වගකීමක් නෙමෙයි, පදිකයන්ටත් මේ හා සම්බන්ධයෙන් ලොකු වගකීමක් තිබෙනවා මේ අනතුරු වළක්වා ගැනීමට. එතකොට පදිකයන් වශයෙන්ුත් පදිකයන් නිවැරදි පැත්තෙන් එමත් නැත්නම් දකුණු පැත්තෙන් අනිවාර්යෙන් ගමන් කළ යුතුයි. ඒ වගේම පාර මාරු වීමේදී පදික මාරුව ඒ අදාළ කාල සීමාවය ඉවසා සිටීම. මම ගොඩක් වෙලාවට දැකලා තියෙන එකකුත් තමයි අපි බටන් එක එබුවට ඒ වෙලාව වෙනකන් අපිට ඉවසගෙන ඉන්න බැරුව අපි පාර මාරු වෙන්නට උත්සාහ කරනවා. එහෙම නැතුව ඒ අවශ්‍ය ඉවසීමත් සමග ඒ නිවැරදි නීති රීති වලට අනුගත වෙමින් පාර මාරු වීම. එතකොට අපි පාදිකයන් වශයෙන් පාරේ ගමන් කරනකොට අවබෝධයෙන් සහ අවධානයෙන් පාරේ ගමන් කරන එක සහ රංචු පිටින් එක පෙළට පාරේ ගමන් කරන්නේ නැතුව ඒ අදාළ පදික වේදිකාව භාවිතා කරමින් නිවැරදිව සහ පරිස්සමට පාරේ ගමන් කරන දේවල් අපිට පදිකය විදිහට කරන්න පුළුවන් දේවල් විදිහට මම දකිනවා මේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන්. මේ ආකාරයට මහා මාර්ග අනතුරු ආශ්‍රිතව මරණ සංඛ්‍යාව වැඩි වෙන්න මම දකින තවත් එක ප්‍රධාන හේතුවක් තමයි අපි නිවැරදි ආකාරයට ප්‍රථමාධාර ලබා නොදීම සහ අපි නිවැරදි ආකාරයට ප්‍රථමාධාර ලබා දීම පිළිබඳව ඇති නොදැනුවත්භාවය. අපි නිවැරදි දැනුමකින් තොරව නිවැරදි පුහුණුවකින් තොරව එවැනි අනතුරකදී ප්‍රථමාධාර ලබා දෙන්නට යාම තුළින් ඒ අනතුරටපත් වූ පුද්ගලයාට තව විශාල වශයෙන් හානි පමුණුවන්නට පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අදාළ පුහුණුවෙන් සහ දැනුමකින් යුතුව තමයි එවැනි අනතුරකදී යම්කිසි පුද්ගලයෙකු වෙත යොමු වෙලා ඒ අදාළ පුද්ගලයාට අවශ්‍ය කරන ප්‍රථමාධාර සියල්ල ලබා දිය යුත්තේ. ඒ ප්‍රථමාධාර සියල්ල ලබා දීමට පෙර අපේ ආරක්ෂාව පිළිබඳව අපි ඉස්සෙල්ලම තහවුරු කරගන්න එක. එවැනි ආරක්ෂිත අවස්ථාවකදී පමණක් අනතුරු සිදුවෙච්ච ස්ථානයට අපිට යන්නට පුළුවන් සහ ඒ අවස්ථාවේදීම අපි උදව් ලබා ගත යුතුයි. ප්‍රථමාධාර ලබා දීම ආරම්භ කරනවා සමගම අපි කළ යුතු ප්‍රධාන වැදගත් දෙයක් තමයි ඉක්මනින්ම ඒ අදාළ කරන හදිසි ඇමතුම් අංකවලට කතා කරලා ඒ අවශ්‍ය කරන වෘත්තීමය දායකත්වය මෙවැනි දේවල් සඳහා ලබා ගන්න එක. අපිට අපි ප්‍රථමාධාරයන් වලදී කතා කරනවා ගොඩක්ම ශ්වසනය සහ අපේ රුධිර සංසරණය පිළිබඳව. එතකොට ඒ අවස්ථාවේදී අපිට පෙනෙන්නට තිබෙනවා නම් ඒ අදාළ පුද්ගලයාගේ ශ්වසනය සිදු වෙන්නේ නැහැ සහ රුධිර වහනයක් සිදු වෙනවා කියලා. එවැනි අවස්ථාවකදී අපි ප්‍රථමාධාර පිළිබඳ දැනුම පාවිච්චි කරලා අපිට පුළුවන් CPR ලබලා දෙන්න. ඒ වගේම තමයි අවශ්‍ය නම් රුධිරය වහනේ වෙන එක වළක්වා ගන්නට පුළුවන්. එවැනි දේවල් කිරීම සහ ඒ මොනාහරි අස්ති බින්දීමක් හෝ මොනාහරි අපිට තුවාලයන් සිදු වෙලා තියෙන තැන්වලදී අනවශ්‍ය විදිහට අපි කිසිසේත්ම ඒ අදාළ පුද්ගලයා චලනයන් වලට ලක් නොකළ යුතුයි. අපි කිසි දෙයක් දන්නේ නැත්නම් අපිට ඒ අවස්ථාවට පාවිච්චි කිරීම සඳහා අපි සතුව යම් කිසිම අවශ්‍ය සුදුසු විදිහේ උපකරණ කිසිසේත්ම නැතිනම් අපි කළ යුත්තේ අපිට උදව් ලැබෙන තෙක් ඒ අදාළ පුද්ගලයාව පරිස්සමට තව අනතුරු සිදුවීම වළක්වගෙන රැක බලා ගන්න එක තමයි. ඒ විතරක් නෙමෙයි, මම දැකලා තියෙන සමහරක් වෙලාවට අපේ අයත් ගොඩාක් කලබල වෙලා වට වෙලා ඒක වීඩියෝ ගත කරනවා. එහෙම නැත්නම් ඒ අදාළ අනතුරු කරපු අනිත් පාර්ශවයට පහර දෙන්න පටන් ගන්නවා. ඒ කිසි දෙයක්ම මෙවැනි අවස්ථාවකදී නොකළ යුතුයි. මොකද ඒක තවත් අනතුරු ප්‍රගුණ කරන්නට උදව් කරනවා මිසක් අනතුරු සිදුවෙච්ච කෙනාටවත් ඒ අනතුරෙන් ඇති වෙන්න පුළුවන් බලපෑම අඩු කරන්නටවත් කොහෙත්ම දායකත්වයක් දෙන්නේ නැහැ. ඒ නිසා අපි බොහෝමත්ම ඉවසිලිවන්තව මේ වගේ අවස්ථාවන් වලදී හැසිරිය යුතුයි. අපි බොහෝම පරිස්සම්ව හැසිරිය යුතුයි. මොකද මේ අනතුරු සිදුවෙච්ච පුද්ගලයාට තව දුරටත් ලොකු හානියක් වෙන්න පුළුවන් අපි අපරීක්ෂාකාරීව හැසිරුණොත් එහෙම. තව මම දැකලා තියෙන දෙයක් තමයි ඔහේ ඇදලා ගන්නවා, එහෙන් මෙහෙන් ඇදලා ගන්නවා, අරගෙන මොකක් හරි ත්‍රිරෝධ රතයකට හරි දානවා, ඉක්මනින්ම රෝහලට යවන එක තමයි ඒගොල්ලෝ හිතන්නේ කළ යුතු ප්‍රධානම දේ කියලා. නෑ, එහෙම නොකළ යුතුයි. මොකද එවැනි විදිහට අපි නිවැරදි ආකාරයෙන් ඒ අනතුරු පුද්ගලයාව ප්‍රවාහනය කරේ නැති වුණොත් එය තුළිනුත් මොකද වෙන්න පුළුවන්, තවත් අපි හානි පමනවනවා. මං අර කලින් කිව්වා වගේ. ඒ නිසා නිවැරදිව අපිට සහයෝගය ලැබෙන තෙක්, මං අර කලිනුත් කිව්වා වගේ, අපි සතුව නිවැරදි උපකරණ නැත්නම් අපිට පාවිච්චි කරන්නට පුළුවන් මොනවාද ආරක්ෂාකාරී උපකරණ අපි පිළිබඳ අපි සතුව නැතිනම් අපි කළ යුතු හොඳම දේ තමයි අපි කතා කරලා තියෙන්නේ හදිසි අනතුරු අංශයට. එතකොට ඒ හදිසි අනතුරු අංශයෙන් අපිට උදව් ලැබෙන තෙක් අපි බලා සිටිය යුතුයි. සහ ඒගොල්ලන් එනකන් අපිට වෙන්නට තියෙන අනිකුත් අනතුරු වළක්වගෙන අපේ අනතුරු වෙච්ච පුද්ගලයාව රැක බලා ගන්න එක තමයි බොහොමයක්ම ප්‍රධාන වැදගත් වගකීම වෙන්නේ එවැනි අවස්ථාවකදී. අනිත් වැදගත් දේ තමයි ඒ පුද්ගලයාට සිහිය නැතිනම් අපි කොයිම වෙලේකවත් වතුර ලබා දෙන්නවත් එහෙම නැත්නම් මොනා හරි බෙහෙත් වර්ග ලබා දීම සිදු නොකළ යුතුයි. මූණට වතුර ගසන එක ඒ වගේ දේවල් සිදු නොකළ යුතුයි. මොකද අපි සිහි නැති පුද්ගලයෙකුට වතුර ලබා දෙන්නට යාම තුලින් සිදු වෙන්න පුළුවන් එක තව දරුණු හානියක් තමයි ඒ බොන්නට දෙන යන වතුර ටික යාගේ පෙනහළු තුලට ගිහිල්ලා ශ්වසන පද්ධතිය තව අකර්මණ්‍ය වෙලා හුස්ම ගැනීම තවත් අපහසු වීම තුළින් ඇත්තටම අර අනතුරු වෙලා තියෙන පුද්ගලයා අපි මරණය දක්වා යොමු කරන දෙයක් උනත් සිදුවිය හැකි. අපි නිවැරදි ආකාරයට ප්‍රථමාධාර ලබා දීම සිදු නොකළහොත් දැන් ඒ නිසයි මම කලිනුත් පැවසුවේ නිවැරදි දැනුමෙන් සහ නිවැරදි පුහුණුවෙන් යුක්තව තමයි ප්‍රථමාධාර ලබා දීම උනත් සිදු කළ යුත්තේ. එසේ නැතිනම් කළ යුතු හොඳම දේ අපිට අවශ්‍ය කරන උදව් ලැබෙන තෙක් ඒ අදාළ පුද්ගලයාව පරිස්සම්ව වැඩි අනතුරක් සිදු නොවන විදිහට රැක බලා ගන්න එක.
අපි දැනුවත් විය යුතු වැදගත් කාරණයක් තමයි යමඟ මහත්මිය ගෙදරදී වැඩ කරන ගමන් සිටින අවස්ථාවකදී කෙනෙකු ගින්දරට පිරිසෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් උණු වතුර ඇඟට වැටිලා පිච්චෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී කොහොමද ක්‍රියා කර යුත්තේ කියන එක අපි කතා බහ කරමු. එවැනි හදිසි අනතුරක් වළක්වා ගන්නේ කොහොමද කියන එකත් අපි අපේ ශ්‍රාවකයන්ට පැහැදිලි කිරීමක් කරමු.
ඔව් නිරෝෂි, ගෘහාශ්‍රිත අනතුරු වලින් ගොඩක්ම සුලභ අනතුරක් තමයි මේ පිළිස්සීම කියලා කියන්නේ. ඒ වගේම මේ වගේ අනතුරු වලට බොහෝමයක්ම ලක් වෙන්නේ ගෘහාශ්‍රිතව ඉන්න අපේ ගෘහණියන් සහ කුඩා දරුවන්. මෙවැනි අනතුරු වළක්ව ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන කතා කරොත් එහෙම, ප්‍රධාන වශයෙන්ම කුඩා දරුවන්ගේ පැත්තෙන් කතා කරොත් එහෙම, ඔවුන්ට මෙවැනි අනතුරුදායක අවස්ථාවන් වලට ප්‍රවේශයක් ලබා නොදෙන එක තමයි අපි මූලික වශයෙන්ම වග බලා ගත යුත්තේ. උණු වතුර වෙන්නට පුළුවන්, එහෙමත් නැත්නම් මේ ආශ්‍රිතව තියෙන රසායනික ද්‍රව්‍ය වෙන්නට පුළුවන්, අපි උයන අවස්ථාවේදී රත් වෙලා තියෙන තෙල් වගේ දේවල් වෙන්නට පුළුවන්. එවැනි දේවල් වලට කුඩා දරුවන්ට ප්‍රවේශ වීමට, එහෙමත් නැත්නම් කුඩා දරුවන්ට එවැනි දේවල් වලට සම්බන්ධ නොවීමට අපි වග බලා ගන්නට, සම්බන්ධ නොකරවා ගැනීමට අපි වග බලා ගන්නට ඕනේ. ඒ වගේම අපි ওই නාන්නට එහෙම උණු වතුර රත් කරන අවස්ථාවන් වලදී අනිවාර්යයෙන්ම උෂ්ණත්වය පරීක්ෂා කරලා බලලා, සමහරක් තැන්වලදී අපි ඔක කුඩා දරුවන්ට පමණක් නොවේ අපේ වයසක පුද්ගලයන්ට වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවන් වලදී අපි උෂ්ණත්වය පරීක්ෂා කරලා බලලා තමයි අනිවාර්යයෙන්ම ඒ වගේ ක්‍රියාකාරකම් වල යෙදීමට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම වතුර මික්ස් කරනකොට වතුර මිශ්‍ර කිරීමේදී උනත් බොහෝමයක්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. කුණු වතුර සහ සීතල වතුර මිශ්‍ර කරනකොට එවැනි දේවල් වලින් මට හිතනවා අපිට ඒ ආශ්‍රිතව සිද්ධ වෙන්න පුළුවන් අනතුරු බොහෝමයක් වළක්ව ගන්න පුළුවන් කියලා. ඊට අමතරව ගෘහණියන්ට තියෙන තවත් එක වගකීමක් තමයි කුස්සියේ මේ අපේ බඩු ටික අපි નિયમિતව තබා ගැනීමේදී නිතරම ඔය අපේ ගෑස් එක ළඟ ගිනි ගන්නට පුළුවන් උපකරණ. ඒ කියන්නේ රෙදි වර්ග, එහෙමත් නැත්නම් ලී වර්ග, මොනහරි කඩදාසි, පොලිතින් වගේ දේවල් ඊට ඊට ළඟින් ඒ ආශ්‍රිතව ගබඩා කරලා තියාගන්න එකත් ඒ වගේම ඒවට මහා ගිනි ඇවිලෙන්නට පුළුවන් ඒ හා සම්බන්ධයෙන් මොන වගේ විදුලි උපකරණ වෙන්නට පුළුවන් දේවල් අපි ළඟින් තියාගන්න එකත් බොහොමයක්ම ගිනි ඇවිලෙන්නට සහ ඒවා පැතිරෙන්නට වග බලාගන්නට දායක වෙන්නට පුළුවන් වෙන කාරණා. ඒ නිසා අපි ගෘහණිය විදිහට අපේ කුස්සිය අපි පිළිවෙලට තබා ගන්නකොටත් ඒ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්නට වෙනවා. ඒක මං හිතනවා තවත් වැදගත් කාරණාවක් කියලා. පිලිස්සුමක් ආශ්‍රිත අනතුරක් වුණු වෙලාවකදී ඒකට කළ යුතු ප්‍රථමාධාර ගැන කතා කරොත් අපි පළවෙනියටම කරන්නට ඕන දේ තමයි නිරෝෂි. පිලිස්සුන ස්ථානයේ අපි සිසිල් කරන්නට ඕනේ. මේ සඳහා අපිට පුළුවන් ගලාගෙන යන වතුර පාවිච්චි කරන්න. අඩුම තරමේ විනාඩි 20ක පමණ කාලයක්වත් අපි ගලාගෙන යන වතුරෙන් ඒ අවදාළ ප්‍රදේශය සේදීම සිදු කළ යුතුයි. අපිට ගලාගෙන යන වතුර ලබා ගන්නට නොහැකි නම් අපිට අඩුම තරමේ තෙතරෙදි කෑල්ලක් හරි එහෙමත් නැත්නම් සිසිල් වතුර ගන්නට පුළුවන් වාජනයකින් හෝ වේවා අපි ඒ අදාළ ස්ථානයේ සිසිල් කර ගැනීමක් සිදු කළ යුතුයි. හැබැයි මේ වෙලාවට මේ අවස්ථාවට ඒකේ අපේ පළවෙනි පියවර වශයෙන් අයිස් පාවිච්චි කරන්නට හොඳ නැහැ. මොකද ඒ අයිස් තැබීම තුලින් අවදුරටත් රුධිර ගමනාගමනයට වගේම අපේ දැනට ඒ ඩැමේජ් වෙලා තියෙන අපේ හැමටත් තව හානි ඇති කරන එක තමයි වෙන්නේ. ඒ නිසා කොහෙත්ම අයිස් භාවිතා කරන්නේ නැතුව සීතල වතුර එමත් නැත්නම් ගලාගෙන යන ජලය තමයි අපි භාවිතා කළ යුත්තේ. ඊට පස්සේ කරන්නට ඕන තව වැදගත් දෙයක් තමයි ඒ පිරිසිච්ච ස්ථානයේ ආශ්‍රිතව තියෙන තද ඇඳුම් වෙන්න පුළුවන් මොනහරි ආභරණ වෙන්න පුළුවන් අපිට හැකියාව තියනවා නම් අපි ගලවලා අයින් කරන්නට ඕනේ. හැබැයි යම් කිසි දෙයක් හැමට ඇලිලා තියනවා නම් ඒ පිලිසිච්ච තැනට ඇලිලා තියනවා නම් ඒ දේවල් අපි බලෙන් ගලවලා අයින් කරන එක කරන්නට හොඳ නැහැ. ඒ දේවල් ඒ විදිහටම ඒ පිලිසිච්ච තානයට ඇලවිලා තිබියේදී ඒ අවට ප්‍රදේශයේ මොනහරි තියනවා නම් මුදු වෙන්න පුළුවන්, වලලු වෙන්නට පුළුවන්, එමත් නැත්නම් තද ඇඳුමක් වෙන්නට පුළුවන්. ඒ දේවල් අපි පරිස්සමින් ගලවලා අයින් කරන එක කරන්නත් ඕන. අපි ඉක්මනින්ම ඊළඟට කළ යුතු දේ තමයි වෛද්‍ය උපදෙස් සඳහා ළඟ තියෙන වෛද්‍ය මධ්‍යස්ථානයකට යන එක. එතකොට ඒ වගේ තැනකදී අපි රැගෙන යාමට පෙර අපි දැන් පිලිසිච්ච ස්ථානයේ තියෙන හැම අවට පරිසරයට විවෘත වෙලා තියෙන. එතකොට එතනින් විස බීජ අතුල් වෙන්න පුළුවන්. ඒ නිසා පිලිසිච්ච ස්ථානය පිලිසුදු රෙදි කෑල්ලකින් වහගෙන අපිට මොනාහරි බෑන්ඩේජ් එකක් තියෙනවා නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් අඩුම තරමේ අපිට පිරිසිදු ඇඳුමක් හෝ තියෙනවා නම් සෝදලා තියෙන පිරිසිදු ඇඳුමක් තියෙනවා නම් අපි ඒ පිරිසිදු ඇඳුමෙන් අර පිලිසිච්ච ස්ථානය වහගෙන තමයි අපි වෛද්‍ය උපකාර සඳහා අපි අවට තියෙන ස්පිරිතාලයකට හෝ ඒ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඒ අදාළ පුද්ගලයාව රැගෙන යනවා නම් රැගෙන යා යුත්තේ. කොහෙත්ම පිලිසිච්ච ස්ථානය මත එක එක දේවල් දන්නේ නැති දේවල් ගෙදර තියෙන එක එක ක්‍රීම් වර්ග, ඔයිල් වර්ග ගන්නට යන්නට හොඳ නැහැ. අනිවාර්යයෙන්ම අපි වෛද්‍ය උපදෙස් මත තමයි මොනාහරි යම් කිසි දෙයක් ආලේප කරනවා නම් ආලේප කළ යුත්තේ. මේ වෙලාවේදී අපේ ඒ අදාළ පුද්ගලයාට විශාල කැක්කුමක් තියෙන පුළුවන්. ඒ කැක්කුම සඳහා පැරසිටමෝල් දෙකක් හෝ ඒ අදාළ යා භාවිතා කරන මොන යම් කිසි හෝ OTC මෙඩිකේෂන් එකක් තියෙනවා නම් භාවිතා කළ හැකි. හැබැයි අනිවාර්යයෙන්ම විශාල පිලිස්සීමක් තියෙන තැනකදී ඒවා අපි ගණන් නොගෙන නොයිද අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් සඳහා වහාම යා යුතුයි. මොනාහරි අර තුවාලයත් එක්ක දියපට්ට දාලා තියෙනවා නම් පිලිස්සුමත් එක්ක ඔබලන්ට දියපට්ට එහෙම තියෙනවා නම් ඒ දේවල් කඩන්න එපා. මොකද ඒ දියපට්ටය පැමිණීම තුලිනුත් තවදුරටත් හැම ආරක්ෂා වෙනවා. අපි ඒ දියපට්ටය කඩලා දානවා කියලා කියන්නේ අපි ආපහු අර ඩැමේජ් වෙච්ච හැමතෙම එක්ස්පෝස් කරන එක. ඒ නිසා කොයිම වෙලේකවත් දියපට්ට කඩලා දාන එක ඒක උඩ අහම අතුල්ලන්න හදන එක අයිස් කැට ආලේප කරන එක ඒ වගේ දේවල් නොකර નિયમિત ආකාරයට ඒ අදාළ ප්‍රථම ආධාරත් සමග වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා නම් එවැනි අනතුරු වලදී ඇතිවෙන්නට පුළුවන් බලපෑම අපිට අවම කරගන්නට පුළුවන්.
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් උමංග මහත්මිය. ඒ වගේම තමයි තවත් විශේෂයෙන්ම අපි දැනගත යුතු කාරණාවක් ගැන තමයි ඊළඟට මම අහන්න සූදානම් වෙන්නේ. උමංග මහත්මිය තවත් අපි දැනගත යුතුම කාරණේ තමයි විදුලි සැරවැදීම කියන දේ. මේක අපි ගොඩක් වෙලාවට බහුලව අපිට දකින්නට අහන්නට ලැබෙන දෙයක්. ඉතින් මෙවැනි අවස්ථාවකදී මොකද අපි කරන්න ඕනේ?
ඕනි රෝෂේ විදුලි සැරවැදීමක් කියලා කියන්නේ අර පොඩි අනතුරකින් වගේම මරණයකින් වුණත් කෙලවර වෙන්නට පුළුවන් අනතුරක්. ඒ නිසා බොහොම සැලකිලිමත් තමයි මේ වගේ අවස්ථාවකටත් අපි ප්‍රථම ආධාර හෝ යම් කිසි දෙයක් කරන්නට යනවා නම් අපි කල යුත්තේ පළවෙනිම දේ තමයි අර මම මුලින්ම සඳහන් කරපු විදිහට අපි සැලකිලිමත් විය යුත්තේ අපේ ආරක්ෂාව පිළිබඳව. ඒ නිසා ඒ විදුලි සැර ලැබපු පුද්ගලයා ගාවට යාමට පෙර අපිට එතනට යාමට සුදුසු වේද කියන එක අපි තහවුරු කරගන්නට ඕනේ. අපිට හැකියාවක් තියෙනවා නම් මේන් පවර් සප්ලයි එකෙන් පවර් එක අයින් කරන්න, ඒකටත් මොනාහරි අපිට පාවිච්චි කරන්නට පුළුවන් ලී පතුරක් හරි නැත්නම් මොන හරි වියලි ප්ලාස්ටික් අයිටම් එකක් තියෙනවා නම් අපිට ඒ දේවල් භාවිතා කරලා අපිට ප්‍රධාන විදුලි පද්ධතිය ඉස්සෙල්ලාම ඔෆ් කරන්න පුළුවන් නම් ඒ දේ තමයි අපි මුලින්ම කළ යුත්තේ. ඊට පස්සේ අපි බලන්නට ඕනේ අපිට ඒ අදාළ පුද්ගලයා ළඟට යන්නේක අවදානමක් තියනවද නැද්ද කියන එක ගැන මත අවදානමක් නැති අවස්ථාවකදී අපිට ඒ පුද්ගලයා ළඟට යා හැකියි. මේ අවස්ථාවදී තවත් ඔයා ප්‍රමාද වෙන්න එපා. මොකද මේ ගොඩක් වෙලාවට මේ වගේ තැන්වලදී අපිට අනිකුත් අයගේ සහයෝගය අවශ්‍යයි. ඒ නිසා උදව් ඉල්ලන්න කතා කරන්න අනිත් අයට. ඊට අමතරව ඔයා අදාළ පුද්ගලයා ළඟට ප්‍රවේශ වෙලා එයා කොයි වගේ තත්වයකදී ඉන්නේ කියන එක අපි නිරීක්ෂණය කළ යුතුයි. එයා හුස්ම ගන්නවද, මොනාහෝ පිළිස්සීම් තුවාල සිද්ධ වෙලා තියෙනවද, මොනාහෝ විදිහකින් එයාගේ රුධිර වහනය වීමක් සිද්ධ වෙනවද කියන දේවල් අපි වහාම නිරීක්ෂණය කරන්නට ඕනේ. මොකද මේ සමහරක් විට අපිට ඒ පුද්ගලයාගේ ජීවිතේ බේර ගන්නට තියෙන බොහෝම කෙටි කාලයක් විය හැකි. ඒ නිසා ඒ දේවල් ඉක්මනින්ම නිරීක්ෂණය කරලා කලිනුත් මම කිව්වා වගේ මම නිතරම කියනවා වගේ අපිට ඒ අවශ්‍ය කරන පුහුණුව සහ දැනුම තියෙනවා නම් ඒ අදාළ ප්‍රථම ආධාර සඳහා යා හැකි. විශේෂ වශයෙන්ම මේ ඒ අදාළ පුද්ගලයා හුස්ම ගන්නේ නැත්නම් අපිට ඒ පුද්ගලයාගේ නාඩි දැනෙන්නේ නැත්නම් අපිට CPR පටන් ගන්න පුළුවන්. CPR පටන් ගන්න ගමන් එයාගේ හුස්ම ගැනීම පහසු කිරීම සඳහා එයාව අපිට අපි කියන රිකවරි පොසිෂන් එකට එහෙමත් නැත්නම් එයාගේ වම් මැලයට යොමු කරලා එයාගේ හුස්ම ගැනීම කොහොමද වෙන්නේ කියන එක අපිට බලන්න පුළුවන්. පිළිස්සීම් ආශ්‍රිත තුවාල තියෙනවා නම් අපි කලිනුත් සඳහන් කරා වගේ ඒ දේවල් වලට අදාළ ප්‍රථම ආධාර ගත යුතුයි. රුධිර වහනයක් සිද්ධ වෙනවා නම් රුධිර වහනය නැවැත්වීමට ඒ අදාළ ප්‍රදේශය නියමිත ආකාරයට පිරිසිදු රෙදි කඩකින් ගැට ගැසීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඉක්මනින්ම කතා කරන්න හදිසි අනතුරු අංශයට. ඒ අයගේ අවශ්‍ය සහයෝගය අපිට මේ අවස්ථාවේදී ගොඩක්ම අවශ්‍යයි. ඒ විදිහට ඒ අදාළ පුද්ගලයාව කලබල කරන්නේ නැතුව එයාවත් බොහොම කාම්ව තියලා ඒ ප්‍රථම ආධාර දෙන, ඒ කියන්නේ අපිත් බොහොම කාම්ව ඉඳගෙන තමයි මේ වගේ අවස්ථාවකදී අපි මෙවැනි පුද්ගලයෙකුට ප්‍රථම ආධාර ලබා දීම හෝ එවැනි අවස්ථාවකදී අපි හැසිරිය යුත්තේ. ඒ නිසා මතක තබා ගන්න විදුලි සැර ආශ්‍රිත අනතුරකදී අවස්ථාව ගැළපෙන තුරු අපි ඒ අවස්ථාව සඳහා නොයා යුතුයි. අපි අපේ ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඒ අදාළ පුද්ගලයා හෝ ඒ ඉලෙක්ට්‍රික් සප්ලයි එක ඇල්ලීම සඳහා තෙත, එතකොට යකඩ වගේ උපකරණ කිසිසේත්ම භාවිතා නොකළ යුතුයි. අපි අවශ්‍ය ඒ අදාළ පුද්ගලයාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා වහාම හදිසි අනතුරු අංශයේ මගින් හොස්පිටල් එකට හෝ ඒ අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෙත රැගෙන යන්නට ඕනේ. මොකද අපිට සමහරක් විට පේන්නේ නැති ඇතුලෙන් වෙන්නට පුළුවන් අනතුරු යාට වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එයා පපුවේ කැක්කුමක් ගැන කියන්නට පුළුවන්. සමහරක් වෙලාවට වාට නාඩි වැටීමේ ශීඝ්‍රතාවය විශාල වශයෙන් දැනෙන්නට පුළුවන්. එයා සිහි මද ගතියකින් සිටිනවා වෙන්නට පුළුවන්. ඒ නිසා කිසිම රෝග ලක්ෂණයක් නොසලකා හරින්නේ නැතුව අපි වහවහ ඉක්මනින් කළ යුතු කාරණාව වෙන්නේ නිවැරදි වෛද්‍ය උපදෙස් සඳහා ඒ අදාළ පුද්ගලයාව යොමු කිරීමයි.
බිහිවීමෙන් ස්තුතිවන්ත වෙනවා මන්දා ගණේකොඩ මහත්මයට අපිත් එක්ක සම්බන්ධ වුණාට.
කිරිති රේවා නවවසරි, කිරිති රේවා නවවසරි, රාමයේ ගීතයේ කැවුන ගීතසතේ, රාමයේ ගීතයේ කැවුන ගීතසතේ, කිරිති රේවා නවවසරි, කිරිති රේවා නවවසරි. නැති වුණා තව වසර එළඹුණා, අවුරුදු ගා පිටිවන්න මතු කරමි පල්කිනා, දුන්නස නැති වුණා තව වසර එළඹුණා, අවුරුදු ගා පිටිවන්න මතු කරමි පල්කිනා, සාමයේ ගීතයේ සෙවුන ගීතස අකේ, සාමයේ ගීතයේ සෙවුන ගීතස අකේ, කිරිති රේවා නව වසරේ, කිරිති රේවා නව වසරේ, සාමයේ ගීතයේ සෙවුන ගීතස අකේ, සාමයේ ගීතයේ සෙවුන ගීතස අකේ, කිරිති රේවා නව වසරේ, කිරිති රේවා නව වසරේ. පත බුලතින් අඩු නොවි සුර සැප මිහි පිටමැවි, පන්දි මේ ගිරි තිරි කොඩ මතු සරුසාරගි, පත බුලතින් අඩු නොවි සුර සැප මිහි පිටමැවි, පන්දි මේ ගිරි තිරි කොඩ මඩ සරුසාරගි, කාමයේ ගීතයේ සෙවුන ගීතස අසේ, කාමයේ ගීතයේ සෙවුන ගීතස අසේ, කිරිති රේවා නව වසරේ, කිරිති රේවා නව වසරේ, කාමයේ ගීතයේ සෙවුන ගීතස අසේ, කාමයේ ගීතයේ සෙවුන ගීතස අසේ, කිරිති රේවා නව වසරේ, කිරිති රේවා නව වසරේ.
ජනභූමි නවසීලන්ත ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රථම සහ එකම ගුවන්විදුලි වැඩසටහන. අප නිරන්තරයෙන්ම අපගේ වැඩසටහන් තුළින් ඔබ වෙත ගෙන එන්නේ ඔබට වැදගත් වන තොරතුරු. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ එවැනිම කතාබහකට. නිරෝෂි, අපිට නවසීලන්තය තුළින් මේ දවස්වල ජොබ්ස් අඩුයි කියන දේ නිරන්තරයෙන්ම හුඟ දෙනෙක්ගෙන් අසන්නට ලැබෙන දෙයක්. විශේෂයෙන් ලංකාවේ සිට නවසීලන්තයට මෑතකදී පැමිණි අයගෙන් මේ දේ අසන්නට ලැබෙනවා. ජනභූමි වැඩසටහන තුළින් අපි මේ කතා කරන්න යනදී ඒ අයට ඉතාමත් වැදගත් වෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද හුඟ දෙනෙක් නවසීලන්තය තුළ රැකියාවක් ලබා ගැනීමේදී අවධානය යොමු නොකරන පැත්තක් ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඒ වගේම අපි මේ කතා කරන්න යන රැකියාව තුළින් නවසීලන්තය තුළ රෙසිඩන්සි එක ලබා ගැනීම සඳහා අවස්ථාවක් කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට. නවසීලන්තයේ වෙන රටවල මේ රැකියාව සඳහා හොඳ ඉල්ලුමක් වගේම වටිනාකමක්ද තිබෙනවා.
ඕ කමෙල, අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ කෑගිව කියන වෘත්තිය පිළිබඳව. බොහෝ දෙනෙක් නොදන්නා වුණාට මේ වෘත්තිය අද ලෝකයේ බොහෝ රටවල්වල විශාල ඉල්ලුමක් තියෙන වෘත්තියක් බවට ඇත්තරම පත් වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ කමෙල, ලෝකයේ බොහෝ රටවල්වල සිටින ජනගහණයෙන් වයස්ගත ජනගහණය වැඩිවීමක් ඇත්තරම පවතිනවා.
ඉතින් ඒ නිසා ඔවුන් සඳහා සත්කාර සේවා සැපීම සඳහා කෙයා හෝම්ස් වලට කෙයා ගිවර්ස් ලගේ ලොකු අවශ්‍යතාවයක් පවතිනවා. ඉල්ලුමක් පවතිනවා. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න හොඳම කෙනෙක්ව අද දවසේ අපි එකතු කරගන්නවා. ඉතින් ඒ පිළිබඳව අද අපි කතා බහ කරමු. ඔව්, ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අද අපිත් සමග සම්බන්ධ වෙන්නේ ලංකා ප්‍රොෆෙෂනල් කෑගිවින් සංගමයේ සහ ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් සංගමයේ සභාපතිතුමන් වගේම සුරාඩෝ ආයතනයේ අධිපතිතුමන් රචිත බුද්ධික මහතා. ආයුබෝවන් බුද්ධික.
ආයුබෝවන් නිරෝෂි.
බුද්ධික, අපි දන්නවා කෑගිවින් කියලා කියන්නේ ඉතාමත්ම වගකීම් සහිත වෘත්තියක්. ඒ නිසා මම මුලින්ම අහන්න කැමතියි ඔබෙන් කෑගිවින් වෘත්තිය පිළිබඳ ඔබේ අදහස් මොනවාද? ඒ වගේම තමයි මේ සඳහා මොන වගේ මානසික සූදානම්ද තියෙන්න ඕනේ කියන එක.
ඕනේ රෝෂි, හොඳ ප්‍රශ්නයක් ඒක. කෑගිව කෙනෙක් කියන්නේ අපි ඉන්ෆෝමලි කොහොමත් අපි හැමෝම කෑගිවස්ලා. ඉන්ෆෝමලි කෑගිවස්ලා කියන්නේ අපි අපේ අම්මගේ ආදරය, එතකොට තාත්තගේ ආදරය, එතකොට ගත්තොත් එම අපි ආච්චි සීයාගේ ආදරය, එතකොට ඒගොල්ලන්ව අපි බලා ගන්නවා, එතකොට ඒගොල්ලන්ව අපි ට්‍රීට් කරනවා. ඒගොල්ලෝ ළඟ වුණාම අපි ඒගොල්ලෝ ළඟට වෙලා ඉන්නවා. ඇත්තටම අපි ඉන්ෆෝමල් කෙයා ගිවස්ලා හැටියට තමයි අපි පටන් ගන්න අපේ ජීවිතේ. අපි ඉන්ෆෝමල් කෙයා ගිවස්ලා හැටියට ජීවිතේ පටන් අරගෙන අපේ උපතින්ම අපේ කෙයා ගිවින් කියන එක අපේ තියෙන. මොකද ලෝකේ ආගන්තුක සත්කාර වශයෙන් ශ්‍රී ලංකාව ගත්තොත් දෙකට තුනට ඉන්න රටක්. ඒකෙහිඳ තමයි ලෝකේ ගොඩාක් රටවල් කෑ ගිවස්ලා ශ්‍රී ලංකාවෙන් ඉල්ලන්නේ. දැනට මම මේ ශේෂ්ත්‍රය අවුරුදු 12ක් 13ක් ඉන්නවා. තාම අපේ කෑ ගිව කෙනෙක් නින් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද ඒක අර අපි උපතින්ම අරන්ගෙන අර ආගන්තුක සත්කාර කියන එක. ඉතින් අපි කොහොමත් කෑ ගිවස්ලා, හැබැයි අපි ඊට පස්සේ අපි මේක අපි තව ටිකක් දියුණු කරලා මේකට විශාල රැකියාවක් හැදිලා තියෙනවා ලෝකේ රටවල් වල. එතකොට අපි මොකද දැන් වෙන්න ඕනේ? ඉන්ෆෝමල් කෙයා ගිව කෙනෙක් හැටියට අපි හිටියට ෆෝමල් වෙන්න ඕනේ. ෆෝමල් වෙන්නේ කොහොමද? ෆෝමල් වෙන්නේ ඇත්තටම අපි හරි දැනුමක් ගන්න ඕනේ. අපි අර කරපු ඉන්ෆෝමල් ෆෝමල් වෙන්න අපි කරන්න ඕනේ මොනවද කියලා සිලබස් හදලා තියෙනවා. ඒ සිලබස් අපි හදාරන්න ඕනේ. උදාහරණ ගත්තොත් එහෙම අපි කාගේ අපි යම් කිසි කෙනෙක්ගේ අපි සාමාන්‍යයෙන් කියන වයිටල් සයින්ස්, එතකොට ප්‍රෙෂර්, එතකොට ගත්තොත් එහෙම අපි බ්ලඩ්, එතකොට ගත්තොත් එහෙම අපි අනිත් සීළු පල්ස් අපි හැමදේම චෙක් කරන්න ඕනේ. එතකොට එහෙම චෙක් කරන්න අපිට අනිවාර්යයෙන්ම ෆෝමල් කෙයා ගිව කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය ඉන්ෆෝමල් වෙලා අපිට ඒක කරන්න බෑ. ඒකත් එක්කම මානසිකව ගත්තොත් එහෙම අපි අනිවාර්යෙන්ම මූණ දෙන්න ඕනේ, අපි මනස හදාගන්න ඕනේ. මොකද මේ ඉන්ඩස්ට්‍රි එක ඇවිල්ලා ලෝකේ මාර විදියටම ඕපන් වෙන ඉන්ඩස්ට්‍රි එකක්. එතකොට අපි අර කලින් කරපු ඉන්ෆෝමල් දේවල් නෙමෙයි ෆෝමල් එක තමයි අපි යන්න වෙන්නේ. එතකොට මනස හදාගන්න වෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ අපිට සමහර දේවල් එයි අපි කවදාවත් කරපු නැති දේවල් කරන්න. නමුත් මම නම් කියන්නේ රැකියාවක් හැටියට ඉතාමත් හොඳ රැකියාවක් මේක. හේතුව තමයි ලෝකේ කවදාවත් නැති වෙන්නේ නැති ජොබ් එකක්. මොකද ඒජින් පොපියුලේෂන් එක එන්න වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක මිනිස්සුන්ට රැකියාවක් හිටිට මේක තෝරගන්න ඕන නම් මේක අමාරු කාර්යයක් නෙමෙයි. මම මුලින් කිව්වා වගේම අපි කොහොමත් අපි කෑ ගිවස්ලා. නමුත් අපි ඒකට ටිකක් එහා ගින් ෆෝමල් කෑ ගිවස්ලා වුණාම අපිට අර කරගෙන ආපු ටික ඊට වැඩිය විධිමත්ව ටෙක්නිකලි කිරීමට තමයි හිත අපි හදාගන්න ඕනේ. ඉතින් ඉන්ඩස්ට්‍රි එකේ මේ වෙනකොට මේක ව්‍යාපාරයක් දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. කෑ ගිව කෙනෙක් හැටියට වැඩ කිරීමම නෙමෙයි, ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්නත් පුළුවන් ඉස්සරහට. ඉතින් අන්න ඒ වගේ මනස හදාගෙන මේක ඉදිරියට කරගෙන ගියොත් මේක සැහැන ලෝකේ නැති වෙන ජොබ් එක වගේම විශාල රාජකාරියක්. ඒ කියන්නේ ගොඩාක් රැකියා තියෙනවා ලෝකේ. ඒ රැකියාවෙන් අපි මිනිසුන්ට හානියක් වෙනවා. නමුත් මේක මිනිසුන්ට හානියක් වෙන්නේ නැහැ. අපි ජීවිතේ පිනක් කරන ගමන්, පිනක් සිද්ධ කරන ගමන් මුදලක් හම්බ කරන්න පුළුවන් ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨ මූර්තිය කියලා තමයි මට කියන්න පුළුවන්.
බුද්ධික, කෑ ගිවින් කියලා කිව්වහම අපේ ශ්‍රී ලාංකිකයන්ගේ මතය ටිකක් වෙනස්. හැබැයි පිටරටක ඉන්න කෙනෙක්ගේ කෑ ගිවින් වෘත්තිය පිළිබඳ තියෙන්නේ වෙනමම අදහසක් සහ ගෞරවයක්. මේ පිළිබඳවත් අපි ගැඹුරින් කතා කරමු.
ඔව්, හොඳ ප්‍රශ්නයක් ඒකත්. දැන් මේ වෙනකොට ඇත්තටම දැන් මේක ෆැමිලි ඩොක්ටර් කියලා කන්සෙප්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම අපි ගොඩාක් මාංශයක් දරුවා ඒක ඒ තත්ත්වයට ගේන්න. පිටරටවල කෑගිව කෙනෙක් කියන්නේ සැහැණ පිළිගැනීමක් තියෙනවා. ඒකත් එක්කම අපිට අවශ්‍ය වුණා ප්‍රොෆෙෂනල් කෑගිව කියලා හදන්න. අලුත් සිලබස් දැන් ඇවිල්ලා තියෙනවා. මේ ලෝකේ මේ වෙනකොට විශාල වශයෙන් හෙල්ත් කෑ ඉන්ඩස්ට්‍රි එකේ විශාල අඩුවක් තියෙනවා. ඒකත් එක්ක මේ කෑගිවට විශාල තැනක් ලැබිලා තියෙනවා. එතකොට මේ තැනත් එක්ක මිනිසුන්ට පුළුවන් තරම් අපේ ඇවෑනස් ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. මොකද ලංකාව ගත්තොත් එහෙම සාහතු සේවය ලෙඩ්ඩු බලාගන්න මේ වගේ නම් වලින් තමයි මේ ප්‍රොෆෙෂන් එක ගියේ. නමුත් දැන් මේ වෙනකොට ප්‍රොෆෙෂනල් කෑ ගිව කියන කන්සෙප්ට් එකත් එක්ක දැන් මේ වෙනකොට ලංකාවෙත් ගොඩක් අය වෙනස් වෙලා තියෙනවා. ඇත්තටම ඔබ කියනා වගේ අනිවාර්යයෙන්ම හරි. මොකද ලංකාවේ දැන් කෑ ගිව ලෙඩ්ඩු බලාගන්න කිව්වහම ඇත්තටම සෑහෙන අඩු මට්ටමක තමයි මේක ලෙඩා කියලා ඇත්තටම අපිට කියන්නත් බෑ. මේක පේෂන්ස් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ක්ලයින්ට් කියලා තමයි කියන්නේ. අපිට පේෂන්ස් කියලා කියන්නත් බෑ. ඉතින් මේ ක්ලයින්ට් කියන වචනේ ඇත්තටම අපි භාවිතා කරන්න පටන් ගත්තා ලෙඩා. එතකොට ඉංග්‍රීසි වලින් ගත්තොත් පේෂන්ස් කියන්නේ නැතුව ක්ලයින් කියන එක. ඒතර මෙන්න මේ වගේ පොඩි පොඩි වචන වලින් අපි මේකට ප්‍රොෆෙෂනල් ගතියක් ගෙනල්ලා තිනවා. ඒකත් එක්කම දැන් මේ වෙනකොට න්ියුසීලන්ඩ්, එතකොට කැනඩා, ඕස්ට්‍රේලියා වගේ රටවල් ඕපන් කරා මේකට අලුත් වීසා ටයිප්ස්. ඒකත් එක්ක ඇත්තටම මේ වෙනකොට මේ ලංකාවේ මේක චේන්ජ් වෙලා තියෙන උදාහරණයක් ගත්තොත් එමෙ හැම ශ්‍රේෂ්ඨකම ඉන්න අය. උදාහරණයක් ලෙස ගත්තොත් ඉංජිනියර්ස්ලා, ඒ වගේම ගත්තොත් එමෙ HR ප්‍රොෆෙෂනල්ස්ලා, ඒ වගේ අය විශාල වශයෙන් මේකට දැන් නැඹුරුවක් වෙලා තියෙනවා. මොකද අර මම හැම වෙලෙම කියන එකක් තමයි උගතමනා ශිල්පයමයි නෙමේ මතුරකෙන්නේ කියන එක. ඒක අපි දැන් වෙනස් වෙලා තියෙනවා කොරෝනාවකින් පස්සේ. මතුරකෙනා ශිල්පයමයි උගතමනා කියලා ඉදිරි ඉදිරි රැකෙන්නේ මොකද්ද අපි ඒක ඉගෙන ගන්න ඕනේ කියන මේ කන්සෙප්ට් එකත් එක්ක දැන්ට මේ ප්‍රොෆෙෂනල් කෑගිවින් කියන අලුත් නාමයත් එක්ක ලංකාවෙත් දැන් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒක අපිට කරන්න පුළුවන් වුණා ඇත්තටම. ඉතින් නිරෝෂි ඇත්තටම ලංකාවේ පිටරට තියෙන ඒ කන්සෙප්ට් එක අපි ලංකාවට ගෙනාවා. පිටරට තියෙන ඒ කෑගිව කෙනෙකුට දෙන තැන, එයාට දෙන බිනිෆිට්ස්, එතකොට ඒවත් එක්ක සමහර පිටරටවල වැඩ කරන අය ඉන්නවා, රජයේ සේවකයෝ, ඒගොල්ලෝ පාර්ට් ටයිම් හිට දැන් මේක කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කන්සෙප්ට්ස්, මේ වගේ දැන් උදාහරණයක් ගත්තොත් මේ ඩිමෙන්ෂියා පැත්ත, ඒ වගේම නීඩ් එකක් ඇති කරා මේක කරන්න, වොන්ට් එකක් නෙමෙයි. මොකද දැන් උදාහරණයක් ගත්තොත් මං කිව්ව වගේම ඩිමෙන්ෂියා පැත්ත ලංකාව ගත්තොත් එහෙම 11 වෙනි තැනට ඇවිල්ලා තිනවා ලෝකේ රෑන්කින් වලින් වැඩිම ඩිමෙන්ෂියා පේෂන්ට්ස්ලා ඉන්න රට හැටියට. ඉතින් ඒකත් එක්ක මේ සිලබස් එකේ ඩිමෙන්ෂියා පිළිබඳ වැඩි දුර අපි සිලබස් එකට ඇඩ් කරලා තියෙනවා. එතකොට මේ සාත්තු සේවයේ ලෙඩ්ඩු බලා ගන්න කියන එකම නෙමෙයි, මේක ඉගෙන ගැනීමේදී මේකේ කන්ටෙන්ට්ස් වෙනස් වෙලා සිලබස් වෙනස් වෙලා මේකේ ඉගෙන ගැනීමෙන් වාට හයර් ස්ටඩීස් වලට පවා මේ ඉන්ඩස්ට්‍රි එකේ යන්න පුළුවන් කියන මතය ඇති කරලා තියෙනවා. මේකත් එක්ක මේ මත ඇති කිරීමත් එක්ක විශාල වශයෙන් තරුණ පිරිස වගේම මැචුවර්ඩ් පිරිස වගේම මේ දෙගොල්ලොම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න දැන් පිළිඹිලා තියෙනවා. ඉතින් ඇත්තටම කෑ ගිවින් කියන එක මම කලින් ආන්සර් එක දුන්නා වගේම කෑ ගිවින් කියන්නේ ඉන්ෆෝමල්, අපි උපතින්නම් අපි කෑ ගිවසල. නමුත් අපි ෆෝමල් මේක තවත් වැඩිදුර ෆෝමල් වෙලා තියෙනවා. ඒ ෆෝමල් වීම තුලින් මේක මේක සඳහා රැකියා අවස්ථා ගොඩාක් ඕපන් වෙලා තියෙනවා. ඒ එක්කම මේකට හයර් ස්ටඩිස් වලට ඕපන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, තමන් අනිවාර්යයෙන් මේ වගේ දෙයක් කර ගැනීමෙන් තමන්ගේ ගෙදර, තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ ගෙදර මෙම්බර්ස්ලාට ඇප්ලයි කරන්න පුළුවන්, ડોක්ටර්ස්ලාට වීදම් කරන්න මුදල් ඉතුරු කරන්න පුළුවන්. තමාර ටෙක්නික්ස් වල උදාහරණයක් ගත්තොත් මේ වයිටල් සයන්ස් ටික චෙක් කරන එකටම අපි ડોක්ටර්ස්ලාට කොච්චර වීදම් කරනවද එතනින් අපිට පටන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කන්සෙප්ට් හදලා තියෙන හන්ද මේ මේක අර ලංකාවේ කලින් තිබ්බ කන්සෙප්ට් එක නෙමෙයි, මේ පිටරට තියෙන කන්සෙප්ට් එක ගේන්න පුළුවන් වෙලා තියෙන. ඒ හරහා විශාල පිරිසක් දැන් මේ කෑගිවින් ඉන්ඩස්ට්‍රි එකට මේක ලෙවල් A ප්‍රොෆෙෂනල් කෑගිවින් කියලා දැන් අලුතෙන් නාමයක් බැඳිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේක අර ලංකාවේ ගොඩාක් අය දැන් අර පෙර වගේ නෙමෙයි මේක කරන්න පෙළඹිලා තියෙනවා.
බුද්ධික, ලෝකයේ විවිධ රටවල කෑගිවින් තරතුරු වලට තිබෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒ වගේම තමයි අපි දැනගන්න කැමති න්ියුසීලන්ඩ් වගේ රටවල තත්ත්වය කොහොමද කියන එකත්.
ඔව් නිරෝෂි, මේ වෙනකොට ලෝකයේ විශාල ඉල්ලුමක් පවතිනවා. හැබැයි රටවල් වලින් රටවල් වලට ඒගොල්ලන්ගේ නීති රීති වෙනස් වෙනවා කෑගිවර්ස්ලා ඉල්ලීමේදී. ඒකයි මම කිව්වේ අර දැන් මේ වෙනකොට අපි හදලා තියෙනවා ලෙවල් A ප්‍රොෆෙෂනල් කෑගිවර් කියලා, ලෙවල් B, ලෙවල් C කියලා තියෙනවා. එතකොට අයි අපි එහෙම හැදුවේ හේතුව තමයි දැන් ගොඩාක් ලංකාවේ අය කරන්නේ ඔහේ කෑගිවින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. නමුත් එයා ඒකෙන් දන්නේ නැහැ මේක ඇත්තටම මේකට සුදුසුද මේ රටට යන්න කියලා. ඇත්තටම මම කියන්නේ රටට යන්න සුදුසුකම නෙමෙයි, රටට සුදුසුකමකට වැඩිය රටකට ගියාට පස්සේ එතනින් එහාට එයා PR එක දක්වා වර්ධනය වෙන්නේ කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එකේ? මොනවද එයා ෆුල්ෆිල් කරන්න ඕන කාරණා? මොන වගේ දැනුමක්ද ගන්න ඕනේ? ඒ රට ඉල්ලන්නේ මොන වගේ කයාගීවස්ලට? දැන් උදාහරණස ගත්තොත් ඩෙන්මාර්ක් වගේ රටවල් වලට ඉල්ලන්නේ ඩිමෙන්ෂා ස්පෙෂලයිස් කයාගීවස්ල. ගොඩාක් රටවල් වලට ඩිමෙන්ෂා ස්පෙෂලයිස් කයාගීවස්ල. ඒ වගේම ජර්මන් වගේ රටවල ඉල්ලනවා සයින් ලැන්ග්වේජ් කයාගීවස්ලත් ඉල්ලනවා. ඒ වගේ කයාගීවින් කැටගරි නිරෝෂි ඇවිල්ලා තිනවා 14කට වැඩිය. මේක කවුරුත් දන්නේ නැහැ. හැමෝම කරන්නේ ඔහේ කයාගීවින් කරනවා මිස එතනින් එහාට මොනවද ඉල්ලන්නේ, මොන වගේ ස්කිල්ද ඩෙවලොප් කරන්න ඕනේ? දැන් උදාහරණස ගත්තොත් මේ ළඟදි න්ියුසීලන්ඩ් ඉන්ටර්වයුව එකක් තිබ්බා, ප්‍රොෆෙෂනල් කයාගිවර්ස්ලා රෙක්‍රූට් කරන ඕක්ලන්ඩ් කම්පැනි එකක්. එතනදී ඒගොල්ලෝ පැහැදිලිව මුලින්ම ඇවිල්ලා හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි, ඩිසේබල් කෙනෙක් ඉන්නවා, ඒ ඩිසේබල් කෙනාට ඉන්නකොට එතනදී ෆයර් එකක් හට ගන්නවා, ගින්න ඒ ඩිසේබල් කෙනා ඉවකුවේට් කරන මෙතඩ් එක. එතකොට හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි නොලෙජ් එක එතන තියෙන්න ඕනේ. ඒ වගේම ඇහුවා ඩිමෙන්ෂියා පිළිබඳව, ඇහුවා ගොඩාක් ඩිමෙන්ෂියා අඳුර ගන්න ටෙස්ට් මොනවද, විශේෂයෙන් දැන් ලෝකේ තියෙනවා MMSE, MCA ස්ක්‍රීනින් වගේ ටෙස්ට් අපිට ඇප්ලයි කරලා බලන්න පුළුවන් ඩිමෙන්ෂියා තියෙනවද, ඩිමෙන්ෂියා වල මොන ස්ටේජස්ද තියෙන්නේ. එතකොට ඒ වගේ ප්‍රශ්න තමයි ඇහුවේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් ප්‍රොෆෙෂනල් සිලබස් එක හදාරන්න ඕනේ. ඉතින් ලංකාවට වෙලා තියෙන ලංකාවේ හැම තැනම කයාගිවින් කියලා කරනවා. නමුත් හරි දැනුමක්, ඒ කියන්නේ රටවල් වලට අවශ්‍ය කරන දැනුමක්, ලෝකෙට අවශ්‍ය කරන දැනුමක් දෙන්නේ ඇත්ත කතාව. ඉතින් ඉල්ලුමට වැඩි අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන රටවල් වලට මොන වගේ කයා ගිවස්ලද ඉල්ලන්නේ. විශේෂයෙන් කැනඩා වගේ රටවල් වලට ඉල්ලන්නේ ඩිමෙන්ෂා ස්පෙෂලයිස් වගේ කයා ගිවස්ල. ඒ වගේම ඩෙන්මාර්ක් වලට ඉල්ලනවා ඩිමෙන්ෂා ස්පෙෂලයිස්, ආර්ලි ඩිටෙක්ට් ඇන්ඩ් එෆිෂන්සි කියන තුන තියෙන කයා ගිවස්ල. මොකද මේ ආර්ලි ඩිටෙක්ට් කියන්නේ, ආර්ලි ඩිටෙක්ට් කියන්නේ හොස්පිටල් ඇඩ්මිෂන් අඩු කරන කයා ගිවස්ල. ඒකට අර අපි හිතමු ඩිමෙන්ෂියා තියෙනවා නම් ඩිමෙන්ෂියා වලට මයින්ඩ් ගේම් ප්ලේ කරලා, ඇක්ටිවිටි ප්ලේ කරලා ඒගොල්ලන් ඩිවලොප්, එයාගේ කොග්නිටිව් පාවර් එක ඩිවලොප් කරන ප්‍රොෆෙෂනල් කයා ගිවස්ල ඉල්ලන්නේ, රයිට්? ඒ වගේම මේ ළඟදී ඇහුවා, ඒත් ඇවිල්ලා කැනඩියන් ඉන්ටර්වයුව එකක්, how you are going to apply FAST. FAST කියන එක apply කරන්න කොහොමද? fast. fast කියන්නේ ස්ට්‍රෝක් එකක් හදන කෙනෙක්ට ස්ට්‍රෝක් එකක්ද කියලා දරගෙන අපි FAST apply කරන්න ඕනේ. F කියන්නේ facial reaction, ඒ කියන්නේ arm. ඒ වගේ අපි ප්‍රෝටෝකෝල් ගොඩාක් තියෙනවා. ප්‍රෝටෝකෝල් දැනගෙන ඉන්න ඕනේ. abbreviations දැනගෙන ඉන්න ඕනේ. මේක තමයි modern කියා ගිවින් කියන්නේ. ඉතින් ඇත්තටම ඒ ටික හරියට කරගත්තට පස්සේ දැන් කැනඩාවල කැනඩා වෙස්ට් රෙකග්නයිස් කයා ගිවස්ල ඉල්ලන්නේ, කියන්නේ තමන්ගේ ක්වොලිෆිකේෂන් එක වෙස්ට් රෙකග්නයිස් කරන්න ඕනේ. න්ියුසීලන්ඩ් වල NZQA කියන ක්වොලිෆිකේෂන් බොඩි එකට අපි කම්ප්ලයි වෙන්න ඕනේ අපේ ක්වොලිෆිකේෂන් එක, රයිට්? එතකොට දැන් මේ වෙනකොට ලොකුම ඩිමාන්ඩ් රට තමයි ජර්මනි ඕපන් වෙලා තියෙනවා ප්‍රොෆෙෂනල් කයා ගිවස්ලට, රයිට්? ඒ වගේම ඩෙන්මාර්ක් ඕපන් වෙලා තියෙනවා. විශේෂයෙන් න්ියුසීලන්ඩ් ගත්තොත් න්ියුසීලන්ඩ් වල මේ දවස්වල ඉල්ලන්නේ ඩිමෙන්ෂා ස්පෙෂලයිස්ඩ් සයින් ලැන්ග්වේජ් ක්වොලිෆයිඩ් කයා ගිවස්ල. ඇත්තටම ලොකු ඩිමාන්ඩ් එකක් න්ියුසීලන්ඩ් වල තියෙනවා. මම අර කිව්වා වගේ ඒ රටට හරියන දැනුම අපි ඉස්සෙල්ලාම ලබා ගන්න ඕනේ. දැන් අපි විශේෂයෙන් අපේ ළමයි ගොඩාක් න්ියුසීලන්ඩ් ගිහිලා තියෙනවා, දැන්ටත් යනවා. ඒ ළමයි අපිට රිප්ලයි කරනවා, සර් මේ රටේ වැඩ කරන්න පුළුවන් තත්ත්වයට අපිව ගෙනාවා, සෑහෙන ලොකු ප්‍රොෆෙෂනල් නොලෙජ් එකක් අපි ගෙනලා දීලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අපිට වීඩියෝස් පවා එවලා තියෙනවා. ඉතින් අර වගේ අර ඩිමෙන්ෂියා පැත්ත වැඩිපුර වැඩි ලෝකේ, ඒ පැත්තට අපි ස්පෙෂලයිස් වෙනම ප්‍රෝග්‍රෑම්ස් අපි කරනවා. ඒවට UK ක්වොලිෆිකේෂන් පවා දෙනවා. ඉතින් න්ියුසීලන්ඩට ඇත්තටම ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. මොකද 1/3 of people are aging, විශාල පිරිසක් aging, පොඩි ජනගහනයක් වුණාට. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලන්ට කයා ගිවස්ලා ලක්ෂ එකහමාරක දෙක අතිරික්තයක් මේ වෙනකොට තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ ඒ රටට ගියාම ඔබට ස්පොන්සර් කරන්නේ ඒගොල්ලෝ ලොකු බලාපොරොත්තුවක් වාගෙන තියාගෙන. ඉතින් ඔබට පුළුවන් වෙන්න ඕනේ ඩෙවලොප් කරන්න. දැන් කයා ගිව ඩෙවලොපර්ස්ලා ලෝකෙ ඉල්ලන්නේ. ඩෙවලොපර්ස්ලා කියන්නේ නිකන් ඇඳ ළඟට වෙලා යට කන්න බොන්න දෙන එක නෙවෙයි. එයා ඩෙවලොප් කරන්න ඕනේ. එයාව කොහොමද ඇඳෙන් එළියට අරගෙන, එයාව කියන්නේ ඇඳේම තියන්නේ නැතුව බෙඩ්රින් කෙනෙක්ව කොහොමද එළියට අරගෙන එක්සයිස් කරලා ඩෙවලොප් කරන්නේ? දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා ඒකට වෙල්නස් කයා ගිව කියලා. ඉතින් අපි දැන් මේ දවස්වල ලංකාවේ පළවෙනි වතාවට වෙල්නස් කයා ගිව කියන ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තියෙනවා. ඉතාමත් හොඳයි. ඒ වෙල්නස් කයා ගිව කියන්නේ කයා ගිවින් කැටගරි 14ක් තියෙනවා. වෙල්නස් කයා ගිව කියන්නේ 1 කැටගරි එකක්. ඉතින් ඒ වගේ කයා ගිවින් කැටගරි ගොඩාක් තියෙනවා. මේ කැටගරිස් එක ඇත්තටම අපිට ඕනම රටකට යන්න පුළුවන් මේ ටික හරියට කරගත්තොත්. ඉතින් ඒකත් එක්ක නැවතත් කියනවා න්ියුසීලන්ඩ් කියන්නේ ලොකු ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අපි දැනගන්න ඕනේ ඒගොල්ලන්ට ඉල්ලන දේ අපි දෙන්න. ඒ වගේම whatever qualification රෙගනයිස් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ NZQA කියලා තියෙනවා. ඒ ක්වොලිෆිකේෂන් බොඩි එකත් එක්ක අපිට ලේසියෙන් රටකට ගිහිල්ලා තමන් දැනුම තියෙනවා නම් හොඳ කැරි එකක් මේක ප්‍රොෆෙෂනල් කයා ගිවින් කියන්නේ. ප්‍රොෆෙෂනල් කියන විදිහට වැඩ කරොත් අපිට ලොකු ගමනක් මෙගේ යන්න පුළුවන්.
නිව්සීලන්ත වැනි රටකට කෑගිවෙන් වශයෙන් අයදුම් කිරීමේදී බුද්ධික අවම අධ්‍යාපන සුදුසුකම් මොනවාද? ඒ වගේම මොන වගේ අත්දැකීම්ද තියෙන්න ඕනේ කෙනෙක්ට?
ඔව් නිරෝෂ්, ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් ලංකාවෙත් ගොඩාක් කෑගිවින් කරන ආයතන තියෙනවා. නමුත් අවබෝධයෙන් ඒ කෑගිවින් කරන්නේ නැහැ. මොකද අපි අනිවාර්යෙන් අලුත් සිලබස් හදන්න ඕනේ. අපි අනිවාර්යෙන් අලුත් කන්ටෙන්ට් හදන්න ඕනේ. මොකද ස්ටුඩන්ට්ස්ලා ලොකු දැනුමක් නැහැ මේ පිළිබඳව. මොකද අපි ඉස්සෙල්ලම ක්වොලිෆයිඩ් වෙන්න ඕනේ. ක්වොලිෆයිඩ් වීමේදී අපි මුලින්ම බලන්න ඕනේ මේ රටවල් වලට අවශ්‍ය කරන රිකයර්මන්ට් එක මොකද්ද කියලා. නම්බර් 1. දෙවෙනි එක තමයි අපි ඒ රටවල් වල ක්වොලිෆිකේෂන් බොඩිස් තියෙන. උදාහරණස ගත්තොත් කැනඩාව නම් කැනඩා වෙස්, ඕස්ට්‍රේලියාවට අපි යනවා නම් ඕස්ට්‍රේලියාව ස්කිල් ඇසස්මන්ට් එකට හරියන කෑගිවින් එක අපි කරන්න ඕනේ. ඒකට වෙනම තියෙනවා මොඩල්ස්, අපි ඒව කම්ප්ලයි වෙන්න ඕනේ. ඒ වගේම නිව්සීලන්ත වගේ රටකට යනවා නම් NZQA අප්‍රූව් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම තමන් කරන කෑගිවින් ක්වොලිෆිකේෂන් එක. ඊට පස්සේ ක්වොලිෆිකේෂන් එකම නෙමෙයි ඇත්තටම අපි ස්කිල් හදා ගන්නවා. දැන් උදාහරණ ගත්තොත් එම CPD පොයින්ට්, කන්ටිනියස් ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් පොයින්ට්ස් අපි හදාගෙන යන්න ඕනේ. මොකද අපි වෙන වෙන වෘත්තීන් වල ඉඳලා එකපාර්ට්නම මේ වගේ වෘත්තියකට මාරුනහම අපි සැටිස්ෆයි කරන්න ඕනේ එම්ප්ලොයර්ව, ඒ වගේම අපි සැටිස්ෆයි කරන්න ඕනේ වීසා ඔෆිසර්ව. අපි මේ වගේ වෙන ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා එකපාර්ට්නම මේ ඉන්ඩස්ට්‍රි එකට මාරුනාට මේ අලුතෙන් අපි මාරුණ ඉන්ඩස්ට්‍රි එක අපි කියමු කෑගිව කියලා. අපි අකවුන්ටන්ට් කෙනෙක් හිටලා අවුරුදු ගණනාවක් වැඩ කළා. එකපාරටම කෑගිව ඉන්ඩස්ට්‍රි එකට මාරුණා. එතකොට කෑගිව ඉන්ඩස්ට්‍රි එක අපි CPD පොයින්ට් අනිවාර්යෙන් අපි අර්න් කරගෙන යන්න ඕනේ. අඩුම තරමේ නිව්සීලන්ත වගේ රටක නම් CPD පොයින්ට් 20 වත් අපි අරගෙන යන්න ඕනේ. මොකද අපි ඒවා බලපානවා, අපි PR apply කරනකොට අනිත් එක ඒවා හොඳටම බලපානවා. එම්ප්ලොයර් සැටිස් කරන්න, වීසා ඔෆිසර් සැටිස් කරන්න. මොකද අපි වෘත්තියක් වෙන වෘත්තියක ඉඳලා එකපාරටම අලුත් වෘත්තියකට මාරුණා. එතකොට අපි ඇයි මේ අලුත් වෘත්තියෙන් අපි ඉදිරියට යනවද? කන්ටිනියස් ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් කියන්නේ මේ අලුත් වෘත්තියෙන් මම ඉදිරියට යනවා කියලා සැටිස්ෆයි කරන වීසා ඔෆිසර් හෝ එම්ප්ලොයර් සැටිස්ෆයි කරන, ඒ වගේම තමන්ගේ වෘත්තියේ තමන් ඉදිරියටම යනවා කියලා තමන්ට සැහැන හොඳ කම්පිඩෙන්ස් එකක් එන දෙයක් තමයි මේ CPD පොයින්ට්ස් කියන්නේ. අඩුම තරමේ CPD පොයින්ට් 20 වත් අනිවාර්යෙන් ලබාගෙන යන්න ඕනේ. CPD පොයින්ට් 20 ලබා ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් වලින්. ෂෝට් ප්‍රෝග්‍රෑම් තියෙන උදාහරණ ගත්තොත් එම වුන්ඩ් රෙසින්, ඩිමෙන්ෂියා, එතකොට හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි, පස්සේ ඩේවලින් අපිට පුළුවන් පොයින්ට්ස් අරගෙන යන්න. ඒ අනිවාර්යෙන් දැන් සාමාන්‍යයෙන් පොයින්ට් 55ක් දෙනවා, 20ක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපි පොයින්ට් 55ක් දෙනවා. ඉතින් අර ඒ වගේ ඒ ටික හරියට හදාගෙන ගියහම ඇත්තටම අපිට ඒ ටික හදාගත්තට පස්සේ අපිට රටකට ඇප්ලයි කරන්න බලන්න. උදාහරණස ගත්තොත් එම නිව්සීලන්ත වගේ රටකට ඇප්ලයි කරනකොට අපිට අඩුම තරමේ කෑගිවින් ඉන්ඩස්ට්‍රි එක අවුරුදු 2-3ක එක්ස්පීරියන්ස් තියෙන ඕනේ. හැබැයි ඒකත් RPL සිස්ටම් එකක් කරා ගන්න පුළුවන්. තමන් හොඳ සිලබස් එකක් හදාරනවා. රයිට්. එතකොට ඒ විතරක් නෙමෙයි, IELTS 5.5 වගේ ඕනේ නිව්සීලන්ත වගේ රටකට යනකොට අනිවාර්යයෙන්ම. එතකොට ඒ රටේ NZQA තියෙනවා. ඒ ක්වොලිෆිකේෂන් එක NZQA ක්වොලිෆිකේෂන් බොඩි එකේ අනිවාර්යෙන් අපි කම්ප්ලයි වෙන්න ඕනේ. තමන්ගේ ක්වොලිෆිකේෂන් අපිට හැම ක්වොලිෆිකේෂන් එකක්ම අරගෙන එහෙම යන්න බෑ. අර මම කලින් කිව්වා වගේ කැනඩාව නම් කැනඩා WES රෙකග්නයිස් කෑගිවින් ප්‍රෝග්‍රෑම් එක තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ එකකට ඉන්ටර්නැෂනල් කෑගිවින් ලෙවල් 4 එකක් වගේ තිබ්බොත් හොඳටම ප්‍රමාණවත්. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් සමහර අය කියනවා NVQ විතර දෝන කියලා. නෑ, එහෙම දෙයක් නෑ. ඉන්ටර්නැෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා බොඩිස්. ඒවල ක්වොලිෆිකේෂන් හයිලි රෙකග්නයිස්. NVQ විතරක්ම අවශ්‍ය නැහැ. NVQ කරනවා නම් නිව්සීලන්ත වගේ රටකට යන NVQ ලෙවල් 3 මදි, 4 කරන්න ඕනේ. ඒ වගේම ෆොරින් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා, ඉන්ටර්නැෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා ලෙවල් 4, 5, 6. ඒවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිවාර්යෙන් මොන ක්වොලිෆිකේෂන් එක වුණත් NZQA අනිවාර්යෙන් අප්‍රූව් කරන්න ඕනේ ඒ ක්වොලිෆිකේෂන් එක. සහ ක්වොලිෆිකේෂන් එක අමතරව මම දැනුත් කියනවා CPD පොයින්ට්ස් ටික. එතකොට තමන් හොඳ ලෙන්ති සිලබස් එකක් හදාරන්න ඕනේ. මොකද ඒ රටට ගියාම ඔයා හොඳ ස්කිල් නම් අනිත් කෑගිවසට වැඩිය ඔයාට ලේසියෙන් යන්න පුළුවන් සීනියර් මැනේජර් දක්වා. දැන් අපේ ළමයි එහෙම ගිහිල්ලා තියෙනවා. රයිට්. තමන්ට හොඳ වෘත්තියේ සස්ටේනබිලිටි එක තියාගන්න ඕන නම් හොඳ දැනුමක් අර යන්න ඕනේ. එද මං කිව්වා කෑගිවින් කැටගරි 14ක් විතර තියෙනවා. ඒ ටික ඔක්කොම කරගෙන ගියා නම් මේ හැමදේම මාස 4ක් පාක් වගේ ඇතුළත කරගන්න පුළුවන්. ඇත්තටම කෑගිවින් කැටගරි 14, CPD පොයින්ට්ස් 55, මේ වගේ ඔක්කොම අර්න් කරගෙන හරියට ගියොත් ඇත්තටම හොඳ ගමනක් තියෙනවා.
ස්තුතියි බුද්ධික. අද දවසේ එකතු වුණාට දවසින් දවස ගෙවිලා ගිහිල්ලා අවුරුද්දකුත් ඉවරයි. නොයෙකුත් බාධා කම්කටොළු මැද්දේ අපේ ජීවන ගමනේ දුක මෙන්ම සතුටද ඉතිරි වෙන්න ඇති. මෙතෙක් ආමග ඉටු කරගන්න බැරි වුණු බලාපොරොත්තු හිත මත ඉතිරි වෙලා ඇති.
තවත් දහසක් ප්‍රාර්ථනා එක්ක මේ ලබන නව වසරේ සියලුම බලාපොරොත්තු ඉටු වන හැම ප්‍රාර්ථනාවක්ම සඵල වන සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා කියලා ජන්මභූමි ශ්‍රාවකයන්ටත් නවසිලන්තයේ වාසය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ලෝකවාසී සියලු දෙනාටමත් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්න ඔබ සමට සුවදායක රාත්‍රියක්.
A whole world of radio on planetaudio.org.nz.
Each week, around 3,000 units of blood are required to cover the needs of hospitals throughout New Zealand. Every drop counts. If you're over 16 and weigh more than 50 kilos, you can probably give blood. Go to nzblood.co.nz or call 0800-GIVE-BLOOD to book an appointment. You could save a life on your lunch break.
One of the longest-running Filipino radio shows, Dinig Pinoy, delivers the hits every time. From classic tracks to modern chart toppers, hear them all alongside the latest headlines in business, entertainment, and community notices at 104.6 Planet FM. Every Saturday, 12:25 till 2 p.m. Dinig Pinoy, your music connection to the Philippines.
श्री साईं राम, अगर आप चाहते हैं आपका जीवन सुखद हो, अगर आप चाहते हैं कि आध्यात्मिकता के रास्ते पे कैसे चलें, अगर आप जानना चाहते हैं कि आप परमात्मा हैं, आपके अंदर दिव्यता किस प्रकार से उत्पन्न की जाए, अगर आप जानना चाहते हैं कि आप भगवान में क्या फर्क है, किस प्रकार से आप अपने आप को भगवान के साथ जोड़ दें, तो सुनते रहिए इस प्रोग्राम को साई वचन अमृत हर रविवार को सुबह 7:15 से लेके 7:45 तक. ध्यान दीजिएगा, आप इस कार्यक्रम को ऑनलाइन भी सुन सकते हैं planetaudio.org.nz/saivachanamrit. ये कार्यक्रम एक सप्ताह तक ऑनलाइन अवेलेबल है.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website planetaudio.org.nz and click language Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Loving Auckland, our diverse city.
I was living close to the Mangere Bridge mountain. And going to the mountain, it gave me a sense of where I come from in southern Sudan. And it gave me a sense of seeing the Nile and water and all the view.
I see all these things like beautiful flowers that I see back in the island, fruits and vegetables.
You can touch the roots of the country, of the history.
I like and love Auckland because it's very green and it's very natural. I live here from the last long time, so I love it.
Planet FM.
Hello, kia ora my friend. I'm Susie Cato, inviting you to join me for New Zealand's favourite kids show on Planet FM. It's called Susie and Friends, and there's songs, stories and prizes, jokes, reviews, birthdays and shout-outs. And kids just like you. Go to susie.co.nz for more information. I'd love you to be a friend. Just listen to the radio Sunday afternoons at 3:15 for Susie and Friends on Planet FM 104.6.
Tune in to Ireland Calling with Oliver Lee on Planet FM 104.6 every Wednesday night between 10 and 11pm. On the show, you will hear news from Irish correspondents, the latest Irish music, studio guests and news of events happening in the Auckland area, and the chance to win great prizes. All this and much more on Ireland Calling on Planet FM 104.6 every Wednesday night between 10 and 11pm.
community on planetaudio.org.nz.
The Sports Weekender features interviews with sports people and commentators, local and national sports updates, and a roundup of the latest from the world of sports. I'm your host, Piggy. You can join me for 2 hours every Saturday from 9:40 a.m. on Planet 104.6 FM, or listen